ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙත්තම ඔබතුමාට මිනිත්තු 21ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම වැදගත්, ඉතාම කාලීන අනාගතවාදී 52ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මොහොතේ මේ සභාව ආමන්ත්‍රණය කරන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා. මේ 52ම මේ රටේ සුභසාධනය වෙනුවෙන්, අනාගත දියුණුව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන්න හැකියාව තිබෙන කාලීන 52ක්. මම ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ භාරගත්තට පස්සේ ප්‍රථමව නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ නිලධාරීන් ඇවිල්ලා මාව මුණ ගැහුණා. මුණ ගැහිලා මේ පනතේ, මේ කාර්යාලයේ, මේ වැඩපිළිවෙලේ තිබෙන වටිනාකම මට පහදලා දුන්නා. ඔවුන් මට එහෙ මොහොතේ ශ්‍රී ලංකානු මුහුදු කලාපය තුළ තිබෙන නැව් ප්‍රමාණය සිටියමකින් මට පෙන්වුවා. ඒ වෙලාවේ එක පැත්තකින් මට විශාල කනගාටුවක් ඇති වුණා, අනිත් පැත්තෙන් ලොකු තරහක් ඇති වුණා. අපි මේ අපේ රටේ අපේ ඉන්න ස්ථානේ අපි උපයෝගී කරගෙන නැති බව මට වැටහුණා. මම මේ වෙලාවේ මීට පැයකට කලින් අපේ රටේ මුහුදු කලාපයේ යන නැව් ප්‍රමාණය සිතියමක් මගින් මේ සභාවට පෙන්නනවා. ඒ වගේම මේ සභාවේ දැන ගැනීම සඳහා මම සභාගත කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පස්සේ මට කතාව කරගෙන යන්න දෙන්න, මං උත්තර දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දූපත් රාජ්‍යයක් විදිහටත් ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති නිසාත්, නැගෙනහිර හා බටහිර යාකරන අන්තර්ජාතික ප්‍රධාන නෞකා මාර්ගය ශ්‍රී ලංකාවට දකුණු මුහුදට සමීපව පිහිටා තිබීම නිසාත්, අතිවිශාල නෞකා ප්‍රමාණයක් අපේ EEZ එකෙන්, Exclusive Economic Zone එකෙන්, එහෙම නැත්නම් අනන්‍ය ආර්ථික කලාපයේ හරහා ගමන් කරනු ලබනවා. මේ ලෝකයේ ප්‍රධානතම හා කාර්ය බහුලම නෞකා ගමන් මාර්ගයක් තමයි අපේ රටේ පිහිටීම අනුව තිබෙන්නේ. නැගෙනහිර බටහිර එකතු කරන යාකරන නැව් මාර්ගය තිබෙන්නේ අපේ රටේ දකුණු මුහුදු තීරයේ ආසන්නයේ. මෙම නාවික මාර්ග භාවිතය කරාට නෞකාවලට අවශ්‍ය පහසුකම් සැපයීම, භාවිතා කරන නෞකාවලට පහසුකම් අවශ්‍ය පහසුකම් සැපයීම අපේ යුතුකමක් සහ වගකීමක්. සෝලාස් කන්වෙන්ෂන් 1974 මුහුදේ ජීවිත ආරක්ෂාව පිළිබඳව අන්තර්ජාතික ප්‍රඥප්තිය අපි පාර්ශ්වකරුවන් වෙනවා. මේ සෝලාස් කන්වෙන්ෂන් 1974 ප්‍රඥප්තියේ Chapter 5 Regulation 4-9 අනුව නෞකා සහ කාර්යමණ්ඩල වලට ආරක්ෂාව තහවුරු කිරීමට අපි බැඳී සිටිනවා. නෞකා ගමනාගමනය සඳහා නිවැරදි කාලීන නාවික සිතියම් සහ ඊට අදාළ නෞකා ප්‍රකාශන ලබා දීම අපේ යුතුකමක්, වගකීමක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම වගකීම වසර ගණනාවක් අප විසින් පෑරහැර තිබෙනවා. මේ පෑරහැරීම නිසා එක පැත්තකින් අපේ ගෝලීය වගකීමක් අපි අතපසු කරලා තිබෙනවා. අනෙක් පැත්තෙන් රටට විශාල ආදායමක් ලබා ගැනීමට තිබුණු හැකියාව අපි අතපසු කරලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක පින් බිමක්, මේක තියෙන තැන, මේ පිහිටීම උපාය මාර්ගිකව ඉතාම වැදගත්. ඉන්දියන් සාගරයේ ප්‍රධාන තැනක අපි ඉන්නේ. ඒ වගේම රටේ ජනගහනය මිලියන 22යි, රයිට් සයිස්, හරි ජනගහනය. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,000ක් විතර. අපිට වැරදුනේ කොතනද කියලා අපි තේරුම් ගන්න ඕන. අපිට ආදායම් උත්පාදනය කරගන්න තිබුණු අවස්ථාවන් අපි, මට සමහර වෙලාවට හිතෙනවා මේවා හිතලා කරාද කියලා. වසර ගණනාවක් අපි පෑරහැරලා තිබෙනවා. මේ නිසා අපිට ඩොලර් ආදායම විශාල වශයෙන් නොලැබී යන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. විද්‍යුත් නාවික සිතියම් කලාප 122ක් තියෙනවා ගරු නියෝජ කතානායකතුමනි. අපි විද්‍යුත් නාවික සිතියම් 122ක් සිතියම් ගත කළ යුතුයි. හැබැයි අපි අයිලන්ඩ් නේෂන් එකක් වෙලා, අපි දූපත් රාජ්‍යයක් වෙලා, ප්‍රධාන නැව් ගමනාගමනේ වන මධ්‍යස්ථානයක් වෙලා අපි දැනට සිතුවම් ගත කරලා තිබෙන්නේ ENCs 6ක් පමණයි 122න් 105යි. දැනට අප සාගර කලාපය ආවරණය කරනු ලබන්නේ වසර 100කට වඩා පැරණි දක්තයන්ගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජල ශාස්ත්‍රීය කාර්යාලයේ විසින් නිපදවන ලද සිතියක්. අමුයෙන් කියනවා නම් ගරු නියෝජ කතානායක තුමනි, සුද්දා හදපු නිර්මාණය කරපු මැප් ටික තමයි, සිතියම් ටික තමයි අපි දැනටත් පාවිච්චි කරන්නේ. සමහර සිතියම් වසර 100කට වඩා පැරණි. මෙම හේතුව නිසා අපගේ මුහුදු කලාපයේ Sea of Sri Lanka එක්හි නාවික ගමනාගමනයට ඇති විශ්වාසනීයත්වය සැලකිය යුතු ලෙස පහත මට්ටමක තිබෙන්නේ. Category Zone of Confidence is at level 3 or below at the moment. අපේ මුහුදු කලාපයේ විශ්වාසනීයත්වය පිළිබඳව ශ්‍රේණිගත කිරීමවලදී තිබෙන්නේ ශ්‍රී ශ්‍රේණිය හෝ ඊට පහළ මට්ටමක. අපගේ වගකීම, ඒ වගේම උත්සාහය, යුතුකම මෙම ශ්‍රේණිගත කිරීම අපගේ මුහුදු කලාපේ පිළිබඳව විශ්වාසනීයත්වයට තහවුරු කරන්නේ. ඉන්ඩෙක්ස් එකේ ඒ ග්‍රේඩ් එකක් ඉන්දියානු සාගර කලාපයේ Sea of Sri Lanka කියන කලාපයෙන් ඇති කරගන්න අපි විශේෂ උත්සාහයක් අපි දරනවා. මෙම කටයුත්ත ඉටු කිරීම ඉතාම වැදගත් කාර්යභාරයක් විදිහට අපි කල්පනා කරනවා. තවද මෙම පනත වැදගත් විශේෂ ක්ෂේත්‍රයක් ශ්‍රී ලංකාව තුල නිසි පරිදි නියාමනය කරන්න මඟ පාදනවා. ඒ වගේම මේ පනත මගින් දැනට සිදුවෙන අක්‍රමිකතා මගහරවා ගන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දරු නියෝජ කතානායකතුමනි, මේ කලාපයේ පිළිබඳව මුළු ලෝකෙම උනන්දුවක් දක්වනවා. නැගෙනහිර, බටහිර, උතුර, දකුණ කියලා වෙනසක් නෑ. මේ ලෝකේ මොන රට වුණත් ඉන්දියානු සාගර කලාපයේ අපේ මුහුදු සීමාව පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බව අපි තේරුම් ගන්න ඕන. ඒ නිසාම අපිට ලෝකයේ ප්‍රබල රටවල් අපේ රටේ මේ ඇතිවන තත්ත්වේ නිසාම සමහර වෙලාවට අර්බුදකාරී තත්ත්වයන් ඇති කරගෙන තියෙන බව නොරහසක් නෙවෙයි. අපිට ඕනේ අපේ අනන්‍යතාවය ඇතුව අපේ මුහුදු කලාපය සිතියම් ගත කරන්න අවශ්‍ය වටපිටාව හදාගන්න. මේ සිතියම් ගත කිරීම ලෝකේ රටවල් 195ක් අතරින් රටවල් දෙකක් පමණයි නාවික හමුදාව හැරුණු කොට වෙනත් ආයතන වලට ලබලා දීලා තිබෙන්නේ. එකක් සෞදි අරාබිය, අනිත් එක කැනඩාව. අපි පහුගිය කාලේ 1983 මෙම සිතියම් ගත කිරීමේ කාර්යභාරයේ වගකීම නාරායතනයට පවරලා දීලා තිබුණා. අද අපි ඒ වෙලාවේ එම කාර්යභාරය නාවික හමුදාවෙන් අරගෙන නාරායතනයට පවරා දෙන්න සුවිශේෂී කරුණු තිබුණා, හේතු තිබුණා. රටේ ඇතිවෙනු ආරක්ෂක තත්ත්වය නාවික හමුදාවට සිද්ධ වුණා. ඒ වෙලාවේ තිබුණු තත්ත්වයත් එක්ක රටේ ආරක්ෂාව පවත්වාගෙන යන්න, වෙරළ ආරක්ෂක වැඩපිළිවෙල පවත්වාගෙන යන්න ප්‍රමුඛත්වය දෙන්න. ඒ අනුව මම ඒ වෙලාවේ කාටවත් දොස් කියන්නේ නැහැ. හරි තීන්දුවක් ඒ වෙලාවේ විදිහට අරගෙන තිබෙනවා. හැබැයි මේ පවරාගත්තු ආයතනය මේ වගකීම හරියට ඉස්ස සිද්ධ කරේ නැහැ. ඒක තමයි සත්‍ය. ඔවුන්ට ලොකු වගකීමක් තිබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගෙවල් ඇවිල්ලා මිනිස්සු ගිනි තියලා ගියා. අපි මේක තේරුම් ගන්න ඕනේ, මේ පීඩනය, මේ වෛරය. හැබැයි අපි මේවා දැක්කම සමහර ආයතන මේ ලැබිච්ච බලයෙන්, ලැබිච්ච අවස්ථාවෙන් උපයෝගී නොකර මේ රටේ ඇති කරපු ආර්ථික තත්ත්වය, රටේට ලැබෙන්න තිබුණු ප්‍රතිලාභ ලබා දෙන්න කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපි ඉතාම කනගාටු වෙනවා. අපේ අප්‍රසාදය මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම දරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම පනත ක්‍රියාත්මක කිරීම තුලින් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ සංවේදී හා උපාය මාර්ගික දක්ත බාහිර පාර්ශ්වයන් වෙත නිරාවරණය වීම, වලක්වාලීම අපි තිබෙන ප්‍රධාන කාර්යයක්. දැනට ඇවිල්ලා විවිධ පාර්ශව මේ ආයතනයත් එක්ක එකතු වෙලා කරන පරීක්ෂණවල, මැනුම් කටයුතුවල අපිට තියෙන තොරතුරු අනුව කිසිම දක්තයක් අපි ළඟ නැහැ. සමහර දක්තයන් තියෙන්නේ වෙනත් භාෂාවල් වලින්. ඒ කරන පරීක්ෂණ කටයුතු වලින් ලබාගත්තු දැනුමක්, උපයෝගීත්වයක් අපිට පෙන්වන්න ඔවුන්ට හැකියාව ලැබිලා නැහැ. ඒ නිසා අපේ කලාපයේ තවදුරටත් අපේ රටේ අනන්‍යතාවය, ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාවයට හානි කරන්න එක එක ආයතන වලට දෙන්න පුළුවන් කමක් නැති බව අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම දැනට අපිට අහිමිව තිබෙන ආදායම සුජුවම රජයේ භාණ්ඩාගාරයේ වෙත ලබා ගැනීමට මෙම පනත ඇති කිරීම තුලින් හැකියාව ලැබෙනවා. දරු නියෝජ්‍ය කතානායකතුමනි, ඍජුව මෙම සිතියම් ගත කිරීම තුලින් රජයට ඩොලර් මිලියන 51ක පමණ ප්‍රමාණයක් අපි දැනට බලලා තියෙන ගණන් අනුව වසරකට අහිමි වෙනවා. වරාය අධිකාරී උපයා ගන්නේ ඩොලර් මිලියන 200ක් පමණ වාර්ෂිකව. 125ක් අපිට මේ රටට ඒ වරාය අධිකාරිය ගේන මුදලින් හා සමාන 125ක මුදලක් අපිට මෙම තත්ත්වය තුලින් දැනට පවතින තත්ත්වය අනුව අපිට ගේන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙම සිතියම් ගත කිරීම තුලින් අපි ඇති කරගන්න අපේ මුහුදු කලාපයේ ඇති කරන විශ්වාසනීයත්වයේ පිළිබඳව සහතිකයේ තුලින් තව තව නැව් ගමනා ගමනය ප්‍රචලිත කරන්න අපිට හැකියාව ලැබෙනවා. වරායවල් හැදුවා අපි, හැබැයි වරායට එන පාර සුද්ධ කරලා එලිපෙලි කරලා අපි දීලා නැහැ. ඒ වගේම මේ හැම නැවක්ම අපේ වරාය ඇතුළට එන්න ඕනෙත් නැහැ ආදායමක් ගන්න. අපේ මුහුදු තීරයෙන් පේනතෙක් මානෙන් යෑම තුලින් පමණක් අපිට ආදායමක් උපය ගන්න හැකියාව අපිට තිබෙනවා. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් පිළිගත් වෘත්තිමය සුදුසුකම් මත මෙම ශ්‍රේෂ්ත්‍රය ශ්‍රී ලංකාව තුල නියාමනය කිරීමට මෙම පනත මගින් විධිවිධාන සලස්වා තිබෙන බව අපිට මේ වෙලාවේ සඳහන් කරන්න පුළුවන්. මෙම වෘත්තියට, හයිඩ්‍රෝග්‍රැෆි කියන වෘත්තියට අපිට වෘත්තිමය වටිනාකමක් ලබා දෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඉතාම කෙටි කාලෙකින් නිසි ක්‍රමවේදයක් තුල ශ්‍රී ලංකා මුහුදු කලාපයේ අත්‍යවශ්‍යව පවතින ENCs විද්‍යුත් නාවික සිතියම් නිෂ්පාදනය කරන් මෙම පනත තුලින් අපිට අවශ්‍ය ප්‍රතිපාදන සල්සා ගන්න හැකියාව ලැබෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ උත්සාහය අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙම විද්‍යුත් නාවක සිතුවම් 122ම සෙල්ස් 122ම සිතියම් ගත කරන් වසර දෙකක් ඇතුළත ඒ සඳහා අපිට පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. මේ හයිඩ්‍රෝග්‍රැෆි යුනිට් එකට, හයිඩ්‍රෝග්‍රැෆි සෙක්‍රටේරියට් එකට, ජල ශාස්ත්‍රීය ලේකම් කාර්යාලයට අවශ්‍ය උපකරණ, ඩීප් වෝටර් මල්ටිබීමර්ස්, ෂැලෝ වෝටර් මල්ටිබීමර්ස් කියන උපකරණ ලබා ගැනීම සඳහා අපි දැනටමත් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒ අනුව ඒ උපකරණ ලබලා දුන්නම මොවුන්ට අවශ්‍ය සේවය, අවශ්‍ය සිතියම් ගත කිරීම ක්‍රමානුකූලව අපිට ප්‍රමිතියක් ඇතුව කරගන්න අවස්ථාව අවකාශ ලැබෙනවා. මේක මේ රටේ මේ වෙලාවේ ගන්න ඉතාම වැදගත් සාධනීය කටයුත්තක් බව මේ වෙලාවේ අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම අපිට තිබෙනවා වක්‍රීය මේ පනත තුලින් ඇති කරන වක්‍රීය සහන කීපයක්. එකක් අපේ කලාපයේ, මුහුදු කලාපයේ විශ්වාසනීයත්වයේ පිළිබඳව අපිට තියෙන පසුබෑම නිසා මේ නැව් ගමනාගමනයේදී ඇති කරන රක්ෂණ වාරිකය, ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක මේ භාණ්ඩ ප්‍රවාහනය කරන ආයතන වලට ගෙවන්න වෙනවා. ඒ තුලින් මෙම විශ්වාසනීයත්වයේ තහවුරු කරාම භාණ්ඩ ප්‍රවාහනයේදී යම්කිසි සහනයක් රටට ලැබෙන බවත්, ඒ සහන මේ රටේ ජනයාට ලැබෙන බවත් අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ පැත්තේ විශ්වාසනීයත්වයේ තහවුරු කරාම වෙරළ රාජ්‍යයක් විදිහට අපේ රටට එන කුඩා බෝට්ටු ප්‍රමාණය වැඩි කරගන්න හැකියාව ලැබෙනවා, යොට්ස් වගේ දේවල්. මේ තත්වය ලබා ගන්න අපිට මේ සිතියම් ගත කිරීම අනිවාර්යෙන්ම ඉෂ්ට සිද්ධ කරන්න වෙන බව මතක් කරන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මෙන්න මේ කරුණු ටික අපි තේරුම් ගන්න ඕනේ. ජල ශාස්ත්‍රීය කාර්යාලයේ අපි මෙම පනත ඇති කරද්දී අපි විශාල බාධා ප්‍රශ්න කීපයකට අපි මුහුණ දුන්නා. අපේ මන්ත්‍රීතුමත් ඇහුවා ඇයි මේක කියන්න ප්‍රමාද වුණේ කියලා. වසරක් පමණ අපි මෙම කටයුත්ත වෙනුවෙන් විවිධ පාර්ශ්ව එක්ක ගැටුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බැලුවා ඉඩම් පනත බලද්දි ඉඩම් අමාත්‍යංශයෙන් අපිට මේ සඳහා, මේ පනත සඳහා විරෝධයක් ආවා. ඉඩම කියන එක නිර්වචනය කරලා තියෙන විදිය අපි ඒ විරෝධතාවය නිසා තමයි දැනගත්තේ. ඉඩම කියන එක ස්පේස්, මුහුද, පොළව යට සියල්ලම එකතු කරලා තිබුණා. මිනින්දේරුවකට මුහුද මනින්න පුළුවන් දැනුම නැහැ. මුහුද මනින්න බලතලක් දීලා තිබුණේ ඉඩම් අමාත්‍යංශයේ පනතින් මිනින්දේරුවන්ට. අපිට මෙන්න මේ සංකීර්ණ ප්‍රශ්න ටික විසඳගන්න අපිට සිද්ධ වුණා. මේකෙදි විශේෂයෙන් ජනාධිපතිතුමත් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ, තරුණ රාජ්‍ය ඇමතිවරයෙක් විදිහට එතුමා මේ කටයුත්ත අරගෙන කරන්න අපිට අවස්ථාව දුන්නා. ඒ වගේම මේ පනත හදද්දී අපිට ආපු බාධා ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න
කරුණාකර තමිනිතු දෙකක්
අධිකරණ ඇමතිතුමා අපිට දුන්න සහය මේ වෙලාවේ අපි සිහිපත් කරනවා. එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අධිකරණ අමාත්‍යංශයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපිට දුන්න සහය අපි මේ වෙලාවේ මතක් කරනවා.
කරුව අජිත් මනාපිරමත,
රටේ මේ කැබිනට් ගිය තීන්දුවක් පාර්ලිමේන්තුවෙන් යනවා මාස 6ක් විතර කොහොමදුණත් අන්න ඒක අඩු කරන්න යම් වැඩ කටයුත්තක් කරන්න කියන එක කියනවා. ඒක විතරක් නෙමෙයි, ඊළඟට මේ ජල ශාස්ත්‍රීය පනතේ ජල ශාස්ත්‍රීය මීන්දුවරුවන් හා නාවික සිතියන් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීමේදී ඒගොල්ලන්ට ඕනේ සුසුකම් පැහැදිලිව දක්වලා නැහැ. මොකද දැන් අපි දන්නවා ඔබතුමත් කිව්වා වගේ නායක සිටියන් නිර්මාණශීලීන් ලංකාවේ ඉන්නේ දෙන්නයි. ගුවන් මේ නාවික හමුදාව විතරයි දෙන්නෙක් ඉන්නේ වර්ල්ඩ් රෙකග්නයිස් දෙන්නෙකුට ඉන්නේ. එතකොට දැන් මේ වගේ එක ජාත්‍යන්තර කටයුතු කරන එක මේ ලංකාවේ මිනුම් මයින් ඉඩම් මයින් වගේ එකක් නෙමෙයිනේ. එතකොට ඒකට සුදුසුකම් ටික මේකේ සඳහන් වෙලා නැති එක ගැන තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමනි, සමහර ඒවා අපි රෙගුලේෂන්ස් වලින් ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්. පනතේ සමහර දැන් පනතක් සංශෝධනය කරන්න ගියාම අපි ආපහු පාර්ලිමේන්තු වෙන්න ඕනේ. එහෙම නැතුව සමහර දේවල් සිම්ප්ලිෆයි කරන්න අපි රෙගුලේෂන්ස් වලින් මේක කරන්න අපි උත්සාහයක් තිබෙනවා. ඒ වගේම ගරු
ඇමතුමා, මිනින්දෝරු පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒ ඉන්ස්ටිටියුට් එකේ දැනුම තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අධ්‍යාපන සුසුකම් තියෙන්න ඕනේ කියලා. නමුත් මේක එහෙම සඳහන් කිරීමක් නැහැ. ඉතින් මම ඔබතුමාට ප්‍රොපෝස් කරනවා, මේක හොඳ වැඩක්. දැන් ලලිත අතුලතුන්ගේ මහත්තයා, ලලිත අතුලතුන්ගේ ඇමතුමා නාවික ඇමතු වෙලා ඉන්නකොට ත්‍රිකුණාමලයේ හැදුවන් නාවිකයන් පුහුණු කිරීම සඳහා මධ්‍යස්ථානයක්. දැන් ඒක අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. එතන හරි වර්ල්ඩ් රෙකග්නයිස් ඉන්ස්ටිටියුට් එකක් හදනවා නම් මේ අය හදන්න, අර සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙන සර්වේ ස්කෝලේ වගේ කරනවා නම් හොඳයි කියලා මම යෝජනා
කරනවා. ඔබතුමාගේ යෝජනාවට අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි, අද උදේ විපක්ෂ නායකතුමත් ප්‍රශ්නයක් මතු කරා මේ රතු මුහුදේ තත්ත්වය පිළිබඳව. මම මේ වෙලාවේ උත්තරයක් දුන්නා. නමුත් මේක අපි සඳහන් කරන්න ඕනේ, රතු මුහුදේ තත්ත්වය ඍජුව අපේ ආර්ථිකයට බලපානවා. මේක වෙන රටවල් දෙකක් අතර තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නේ නිසා අපිට භාණ්ඩවල මිල ගණන් වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ වගේම මේ මුහුදු මාර්ගය උපයෝගී කරගන්න බැරි වුණොත් ඉතාම දුර දකුණු අප්‍රිකානු මාර්ගයෙන් මේ භාණ්ඩ ප්‍රවාහනය සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි නාවික හමුදාව දැනටත් ගැඹුරු මුහුදේ අපි ඔපරේෂන්ස් කරනවා. ඒ සඳහා විශාල මුදලක් යනවා. අපි ඒකත් අපි සැලකිලිට අරගෙන දෙනවා. මේ වෙනුවෙන් අපි විශේෂ මුදලක් වියදම් කරන්නේ නැති බව මතක් කරන්න ඕනේ. ඒ වගේම අපිට තියෙනවා ගෝලීය වගකීමක්. අපිට මේකෙන් මිදෙන්න බෑ. ලිංගමැඩි මානසිකත්වයෙන් අපිට එළියට එන්න සිද්ධ වෙනවා. අපිට ප්‍රශ්නයක් ආවම අපි ලෝකෙ දිහා බලනවා, ලෝකේ උදව් උපකාර ලබා ගන්නවා. අපිට ග්ලෝබල් රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ඒක නිසා අපි ඒ නිසාම ඒ වගේම මේ කටයුත්තේ අපිට ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් අපේ රටේ ආර්ථිකයට, අපේ වෙළඳපොළට, අපේ භාණ්ඩ ප්‍රවාහණයට තිබෙන නිසා අපි සුදුසු ක්‍රියාමාර්ගයක් මේ වෙලාවේ අරගෙන තිබෙන බව මතක් කරමින් මෙම කටයුත්ත සාර්ථක කරගන්න අපිට සහයෝගය දුන්න සියලු දෙනාට අපේ ස්තුතිය ගෞරවය පුද කරමින් මේක ඉතාම වටිනා වැඩක්. අපි මේක මේ රටේ අනාගතය වෙනුවෙන්, අපේ දුවදරුවන් වෙනුවෙන් දායාද කරන්න හැකි වුණු පනතක් බව නැවත මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මයා. ඊළඟට ගරු කොවින්දන් කරුණාකරන් මහත්මයා, අපිට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා මූලාසනයට.
Honorable member, please continue.
நன்றி. குழுக்களின் தவிசாளர் அவர்களே, அனைவருக்கும் எனது புத்தாண்டு நல்வாழ்த்துக்கள். உண்மை ஒற்றுமை மற்றும் நல்லிணக்கத்துக்கான ஆணைக்குழு சட்டம் மூலம் தொடர்பான விவாதத்தில் நின்றிருக்கின்றோம். சட்டம் மூலம் ஒன்றினால் நாட்டில் உண்மை இன நல்லிணக்கம் ஒற்றுமை ஏற்படும் என்ற மாதனமுத்த சிந்தனையின் வழிபாடு இச்சட்டம் மூலம் என நான் கருதுகிறேன். மந்திரத்தால் மாங்காய் வீழ்வது எவ்வளவு சாத்தியமோ அவ்வாறு இச்சட்ட மூலத்தால் நம் நாட்டில் உண்மை, ஐக்கியம், நல்லிணக்கம் ஏற்படும் என்று கருதும் செயற்பாடுகளாகும். இச்சட்ட மூலத்தின் முன்னுரையினை கவனமாக நோக்குவோமானால் ஒரு பேருண்மை ஒன்றினை நாம் புரிந்து கொள்ள முடியும். 1978 அம்மால் உருவாக்கப்பட்ட அரசியலமைப்பின் உறுப்புரைகள், குறிப்பாக மக்களது அடிப்படை உரிமைகள், சமத்துவம், நீதித்துறை சுதந்திரம், சுயாதீனத்தன்மை, சட்டத்தின் முன் யாவரும் சமனான தன்மைகள் இதுவரை முறையாக பேணப்படவில்லை என்ற உண்மையினை நாம் புரிந்து கொள்ள முடியும். 78 வழங்கப்பட்ட அரசியலமைப்பு உறுப்புரிமைகளை அடைந்து கொள்வதற்காக 24 நாம் இச்சட்ட மூலத்தினை கொண்டு வருகின்றோம் என்பதுதான் இச்சட்ட மூலம் தொடர்பான எனது பார்வையாகும். இச்சட்ட மூலம் எமது அரசியலமைப்பின் உறுப்புரைகள் முழுமையாக பின்பற்றப்படவில்லை என்பதை வெளிப்படையாகவே ஏற்றுக்கொள்கிறது. நமது நாட்டில் அரசியலமைப்பினால் நமது அரசியலமைப்பில் உறுதிப்படுத்தப்பட்ட சட்டவாட்சி தத்துவம் முறையாக பின்பற்றப்படுகின்றதா? சட்டவாட்சி தத்துவத்தின் கோட்பாடு டைசி அவர்கள் கூறிய சட்டவாட்சி கோட்பாடு வலுவாக இயங்குகின்றதா? நமது நாட்டில் மீண்டும் மீண்டும் மண் செயல் நிகழாமையை நாம் ஊக்குவிக்கின்றோமா, இல்லை மீண்டும் மீண்டும் மண் செயல் இடம்பெறுவதை நாம் ஊக்குவிக்கின்றோமா என்பது போன்ற வினாக்களையெல்லாம் இச்சட்டமூலத்தின் வாசகங்கள் என்னுள் கேட்க தூண்டுகின்றது. அரசியலமைப்பை உருவாக்கிய ஆட்சியாளர்களே அரசியலமைப்பை மீறுவதும், அரசியலமைப்பை பேணி பாதுகாப்பதற்காக சத்திய பிரமாணம் செய்த ஆட்சியாளர்களே அவற்றை மீறுவதும், நீதித்துறையினை நினைத்தபடி வளைப்பதும் தான் நமது நாட்டின் நல்லிணக்க சமத்துவத்திற்கான இலக்கணமா என இந்த உயரிய சபையில் கேள்வி எழுப்ப விரும்புகின்றேன். இலங்கையின் பல்லினத்தன்மை, இலங்கையின் பல்மதத்தன்மை, இலங்கையின் பல் கலாச்சாரத்தன்மை, இலங்கை மொழி உரிமைகள் முறையாக இதய சுத்தியோடு ஏற்றுக்கொண்டு பின்பற்றப்படாமல் சட்ட மூலம் ஒன்றின் மூலம் இவற்றை ஏற்படுத்தி விடலாம் என்பது உண்மையிலேயே நகைப்புக்குரிய விடயமாகும். உண்மையிலேயே நல்லிணக்கம் என்பது ஆட்சியாளர்களதும் நாட்டு மக்களதும் மனங்களிலிருந்து உருவாக வேண்டிய ஒன்று. இச்சட்ட மூலம் நாட்டை மேலும் சுரண்டுவதற்கும் எம் நாட்டின் மீது இன நல்லிணக்கம் தொடர்பாக சர்வதேச சமூகங்களினால் ஏற்பட்டு வரும் அழுத்தத்தை குறைப்பதற்குமான ஒரு செயற்பாடாகவே இதனை நான் நோக்குகின்றேன். நமது நாட்டின் சட்டத்தின் முன் சமம் என்பது நடைமுறையில் உள்ளதோ என்பதற்கு சிறிய உதாரணம், இன நல்லிணக்கத்தை சீர்குலைப்பதற்கும் மத முரண்பாடுகளை ஏற்படுத்துவதற்கும் நில ரீதியான பிரச்சனைகளை ஏற்படுத்துவதற்கும் காரணமானவர்கள் யார்? அண்மை காலமாக இத்தகைய நடவடிக்கைகளில் சட்டத்தையும் ஒழுங்கையும் நிலைநாட்டும் போலீசார் இராணுவ உத்தியோகஸ்தர்களுக்கு முன்னிலையிலேயே இத்தகைய அபாயகரமான நடவடிக்கைகள் ஈடுபட்டவர்களை சமூக வலைத்தளங்களில் நாம் கண்டுகொண்டோம். இனங்களுக்கிடையே மதங்களுக்கிடையே முரண்பாடை விதைக்கின்றார்கள் என்று கிறிஸ்தவ மதகுரு ஒருவர் கைது செய்யப்பட்ட அதே வேளை அவரை விட மோசமாக ICCPR விதிமுறைகளுக்கு முரணான நடவடிக்கைகளில் ஈடுபட்ட பௌத்த குருமார் சட்டத்தினால் பாதுகாக்கப்படுகின்றமையே எமது நாட்டின் வரலாறு. நம் நாடு சுபிட்சம் அடைய வேண்டுமானால் சுபிட்சமான ஒரு நாட்டினை அடுத்த தலைமுறைக்கு வழங்க இன்றைய ஆட்சியாளர்கள் உண்மையாக விரும்புபவர்களாக இருந்தால், உண்மையான தேசப்பற்றாளர்களாக இன்றைய ஆட்சியாளர்கள் இருந்தால் நம் நாட்டின் பல்லினத்தன்மை ஏற்றுக்கொள்ளப்பட வேண்டும். அரசியலமைப்பின் உறுப்புரிமைகள் எழுத்தில் மாத்திரம் அமையாது, ஆட்சியாளர்களின் இதயத்திலிருந்து இதய சுத்தியுடன் அமுல் நடத்தப்படுமாக இருந்தால் இந்த சட்ட மூலம் தேவையற்ற ஒன்றாகவே நான் கருதுகின்றேன். நாட்டின் இன்றைய பொருளாதார நிலையில் இச்சட்ட மூலம் மேலும் சுமையாக அமையும் என்றே நான் கருதுகின்றேன். வேண்டுமானால் ஆட்சியாளர்களின் உறவினர்களுக்கு, நண்பர்களுக்கு அல்லது நிதியளிப்பவர்களுக்கு உயர் பதவிகளை வழங்குவதற்கு மேலாக ஒரு ஆணைக்குழு உருவாக்கப்படுவதாகவே இச்சட்ட மூலத்தை பார்க்கின்றேன். கௌரவ குழுக்களின் தலைவர் அவர்களே, எமது நாடு பாரம்பரிய பல்லினத்தன்மை கொண்ட நாடு, பல்லினத்தன்மையை மதித்த ஒரு நாடு. உலகத்தின் எந்த ஒரு நாட்டிலும் இல்லாதவாறு அனைத்து மதக்குழுவினரும் ஒரே இடத்தில் தத்தமது மத வழிபாட்டினை அனுஷ்டிக்கும் பழம் பெருமை மிக்க பாரம்பரியம் கொண்டது எமது நாடு. சிவனொளிபாதம், கதிர்காமம் போன்ற புண்ணிய நிலங்கள் இதற்கு தக்க உதாரணங்களாகும். ஆட்சியாளர்களின் அதிகார பசியால் இத்தகைய நம் பாரம்பரியத்தை காலில் போட்டு மிதியாது. நமது அரசியல் அமைப்பினை முறையாக அமுல் நடத்துங்கள், முறையான சட்ட ஆட்சியினை பேணுங்கள். சட்டத்துக்கு அப்பாற்பட்டவர்கள் யாரும் இல்லை என்பதனை ஆட்சியாளர்கள் உட்பட அனைத்து மக்களுக்கும் உணர்த்துங்கள். நம் நாட்டில் உண்மையும் நல்லிணக்கமும் ஐக்கியமும் ஏற்படுவதற்கு இதுவே மார்க்கமே ஒழிய இச்சட்ட மூலத்தின் மூலம் இவற்றினை ஏற்படுத்துவதென்பது மந்திரத்தால் மாங்காய் விழுத்தும் மாதன முத்தாக்களின் மார்க்கம் என்று நான் ஆரம்பத்தில் கூறியதை மீண்டும் நினைவுறுத்துகின்றேன். கௌரவ குழுக்களின் பிரதி தவிசாளர் அவர்களே, உண்மையிலேயே இந்த உண்மை ஒற்றுமை மற்றும் நல்லிணக்கத்திற்கான ஆணைக்குழு ஒன்று இனங்களுக்கிடையே நல்லிணக்கத்தை உருவாக்குவதற்கு தேவையற்றது. அதிமேதகு ஜனாதிபதி அவர்கள் கடந்த வாரம் வடமாகாணத்திற்கு விஜயம் செய்திருந்தார். அங்கு உரையாற்றும் போது மதங்களுக்கிடையிலே நல்லிணக்கத்தை ஏற்படுத்துவோமானால் பொருளாதார ரீதியாக நம் நாடு முன்னேற்றம் அடையும் என்று கூறியிருந்தார். மதங்களுக்கிடையே நல்லிணக்கம் உருவாக வேண்டிய தேவையில்லை, இனங்களுக்கிடையே நல்லிணக்கம் உருவாக வேண்டும். அந்த ஆணைக்குழு ஐந்து வருடங்களுக்கானது என்பது வர்த்தமானி மூலம் நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. அடுத்த 5 வருடங்களிலே தான் ஜனாதிபதியாக மீண்டும் தெரிவாக வேண்டும் என்பதற்குரிய ஒரு பிரச்சாரமாகவே நான் இதை பார்க்கின்றேன். ஏனென்றால் 1983 2009 வரை வடக்கு கிழக்கிலே நடைபெற்ற அநியாயங்களுக்கு ஒரு நீதியை கண்டுகொள்வதற்காக இந்த ஆணைக்குழு அமைக்கப்படுவதாக வர்த்தமானி கூறுகின்றது. ஆனால் 1983 வடகிழக்கை விட தெற்கிலேயே தமிழர்கள் அநியாயமாக 3000-க்கும் மேற்பட்டவர்கள் கொல்லப்பட்ட வரலாறுகள் இருக்கின்றது. அவர்களுக்கான நீதி கிடைக்காமல் செல்கின்றது. உண்மையிலே ஜனாதிபதி அவர்கள் நல்லிணக்கத்திற்கான ஆணைக்குழுவை அமைப்பதற்கு பதிலாக ஜனாதிபதி மாத்திரமல்ல பெரும்பான்மை கட்சிகளின் தலைவர்கள் அடுத்த ஜனாதிபதி தேர்தலிலே வெல்ல வேண்டும் என்று எண்ணுபவர்கள் அல்லது பாராளுமன்றத்திலே ஆட்சியை கொண்டு வர வேண்டும் என்று நினைப்பவர்கள் உண்மை மனங்கள் பெரும்பான்மையின மக்கள் மத்தியிலே நல்லிணக்கத்தை ஏற்படுத்த வேண்டும். இன்றும் கூட பயங்கரவாத தடுப்பு சட்டத்தின் மூலமாக தமிழ் இளைஞர்கள் கைது செய்யப்படுகின்றார்கள். நீண்ட காலமாக 20-30 வருடங்களுக்கு மேலாக அரசியல் கைதிகளாக இருப்பவர்கள் விடுவிக்கப்படாமல் இருக்கின்றார்கள். காணி அபகரிப்பு வடகிழக்கிலே தொடர்ச்சியாக நடைபெறுகின்றது. மயிலத்தமடு மாதவனை போன்ற பிரதேசங்களிலே பண்ணையாளர்கள் அடித்து விரட்டப்பட்டு பெரும்பான்மையின மக்கள் குடியேற்றப்பட்டு அங்கு அவர்களது மாடுகள் கொல்லப்பட்டு கொண்டிருக்கின்றது. அரசியல் கைதிகள் முழுமையாக விடுதலை செய்யப்படுகின்றார்கள் இல்லை. ஜனாதிபதி தேர்தலை ஜனாதிபதி தேர்தலை நடத்த முற்படும் இந்த அரசாங்கமும் ஜனாதிபதி அவர்களும் மாகாண சபை தேர்தலை நடத்துவதற்கு எந்த எத்தனிப்பும் இல்லை. இனப்புறையோடி போயுள்ள இனப்பிரச்சனைக்கு ஒரு தீர்வாக இலங்கை இந்திய ஒப்பந்தம் மூலம் கொண்டுவரப்பட்ட மாகாண சபை தேர்தலையாவது ஆக குறைந்தது ஜனாதிபதி தேர்தல் நடைபெறும் போது அத்துடன் சேர்த்து மாகாண சபை தேர்தலை வைத்தால் செலவுகளையும் குறைக்கலாம், இன நல்லிணக்கத்தையும் ஏற்படுத்தலாம் என்று கேட்டு
முடிக்கின்றேன். මේක තමයි මේ රටේ වෙනස් කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමා මේ පනත ගෙනල්ලා තියෙන්නේ ඕක වෙනස් කරන්න. ඔබතුමාලට මේ පනතේ මෙතුමා කොහොමද කියන්නේ මන්ත්‍රයක් ජප කරලා අඹ ගෙඩියක් හොයා ගන්නවා වගේ පනතක්. ඇයි අපිට සිංහල දමිළ මුස්ලිම් සියලු දෙනාට එකට ඉඳලා වැඩ කරන්න බැරි? හැමෝටම එකට ඉඳලා වැඩ කරන්න පුළුවන් පනතක් මේ පාර්ලිමේන්තුවට ගෙනාවාම මේක විවේචනය කරනවා වෙනුවට අරන 225කට එකතු වෙලා මේක රත උස්සන්න ඕනේ. ගරු සභාපතිතුමනේ අපි ඊළඟ පනත ගේන්න ඕනේ වෙන මොනවද දිසා නෙවෙයි මේ වගේ වර්ගවාදය එහෙම නැත්නම් ආගම්වාදය මේව මූලික කරලා කරන දේශපාලනය නතර ගන්න පනතක් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. මේක සම්පූර්ණයෙන්ම මේක අපිට අපි නියෝජනය කරන මගේ ගම්පලාසනය ගන්න 121ක් ඉන්න මුස්ලිම් මිනිස්සු 123ක් ඉන්න දමිළ මිනිස්සු 140 ගානක් ඉන්න සිංහල මිනිස්සු. එතකොට ගරු සභාපතිතුමනි මේ සියලුම දෙනා ඡන්දය දීලා තමයි අපි අද මේ පිටුව නියෝජනය කරන්නේ. අපිට පුළුවන් නම් පෙරලලා වුන්ව බලා ගන්න. ඇයි අපිට වෙනම සිංහල වේවා දමිළ වේවා වෙන වෙනම පක්ෂ දෙක මොකටද? මේ විදිහට ඔබතුමාලාද මතු කරන්න වෙන මොනවත් නිසා නෙවෙයි. ඔබතුමාලගේ ජීවිතය ගොඩනගිලා තියෙන ඔබතුමාලගේ දේශපාලනය ගොඩනගිලා තියෙන්නේ මේ වර්ගවාදය මේ දේශපාලනය මේ කියන කාරණාත් එක්ක. මේක නැති කරන්න ගෙනාවු පනතක් මේක. හොඳට මතක තියාගන්න. ඒ නිසා මොන විදිහට විවේචනය කරත් ගරු සභාපතිතුමනි අපි සියලුම දෙනා මේ රටේ සිංහල වේවා දමිළ වේවා මුස්ලිම් වේවා ඒ සියලු දෙනා එකට එකතු වෙච්ච ලාංකිකව හැටියට යන ගමනක් මේ වැඩපිළිවෙල තුල ගොඩනගනවා කියන එක මේ වෙලාවේදී සිහිපත් කරනවා.
Thank you. Honorable Imtiaz Bakirmakar, you have 14 minutes. Honorable Kovindan Karunakaran, let's not make this a debate. You have already spoken in your time. This time is very limited today. Honorable Kovindan Karunakaran.
Minister, okay. If the minister okay, I can reply him 1 minute.
Yes, so speak. The mic is given to you.
கௌரவ அமைச்சர் அவர்களே, நான் இனவாதத்தை தூண்டுவதற்காக இங்கு பேசவில்லை. நல்லிணக்கம் ஏற்பட வேண்டும் என்பது என்னுடைய குறிக்கோள். ஏனென்றால் ஆயுத போராட்டத்திலிருந்து ஜனநாயக வழிக்கு திரும்பி இந்த பாராளுமன்றத்தை தற்போது மாத்திரமல்ல 89ஆம் ஆண்டிலிருந்து பிரதிநிதித்துவப்படுத்தும் நான் நல்லிணக்கத்தை ஏற்படுத்துவதற்கு சட்டமூலம் தேவையில்லை, மக்களின் மனதை கொள்ளை கொள்ள வேண்டும் என்றுதான் கூறுகின்றேன். புறையோடி போயுள்ள இனப்பிரச்சினைக்கு ஒரு தீர்வாக வடக்கு கிழக்கு உட்பட அனைத்து மாகாணங்களுக்குமான மாகாண சபை முறைமை கொண்டு வரப்பட்டு அந்த மாகாண சபை முறைமையாவது மாகாண சபை தேர்தலையாவது நடத்தி அந்த மக்களுக்கு அதிகாரங்களை கொடுத்து நல்லிணக்கத்தை நீங்கள் உருவாக்க வேண்டும் என்றுதான் நான்
கேட்டுக்கொள்கிறேன். Honorable Imtiaz Bakir Makar, you have 14 minutes. Honorable Minister.
கரு சபாபத்துமணி, எதுமா மெத்திவரணை பிளிவந்த கிணக்கு பிளிவந்த கிசி தர்க்கியாக்னே ஏவா பிளபாதிய யுத்து ஏ பிளிவந்த அப்பி அப்பி விசுவாசக்கரணும் எம் மெத்திவரண கால்தால மே ரட்டே அண்ண புலுவன் கமக்னே ஹபை மே பணத்த அப்பி உற்சாகரண்ணு கரு சபாபத்துமணி வென முனவாத் நிவை ரட்டே சியலு தினா எக்கட எக்கத்து வெச்ச சுபவாதி எக்க இலக்கியக்கட அத அப்பி தெமல் அப்பி சிங்கல் அப்பி முஸ்லிம் கீ கே யானவா வெண்ணுவட அப்பி ஹமோம லாங்கிக்கியோ கீல யான வெட பிளிவலாக மே ரட்டதுல ஹதனக்கு வித்தரை அப்பி இலக்கே நிசா මේ පොදුවේ අපේ වෙන වැරදි ඒවා පිළිබඳ චෝදනා කරාට ප්‍රශ්නයක් නැහැ. මේ පනත පිළිබඳ හරි අවබෝධයක් ඇතුව කතා කරන්න කියන ඉල්ලීම විතරයි මම කරේ ගරු මන්ත්‍රීතුමනි.
Thank you. Honorable Imtiaz Bakir Makar, you have 14 minutes.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. අද පාර්ලිමේන්තුව ඉදිරියේ සාකච්ඡා වන ජාතික සමගිය සහ ප්‍රතිසන්දානයේ සඳහා වන කාර්යාලයක් පිහිටවීම සඳහා වන මෙම පනත ගැන කරුණු කීපයක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේට අවුරුදු 8කට පමණ පෙර කැබිනට් පත්‍රිකාවක් මගින් ආරම්භ කළ උනුර ආයතනය, ජාතික සමගිය සහ සංවිධානය සඳහා වන ආයතනය පාර්ලිමේන්තු පනතක් හරහා ආයතනයක් ලෙසින් ස්ථාවර තත්ත්වයකට ගෙනීමට ගන්නා වූ මේ ප්‍රයත්නය පක්ෂ ભેදයෙන් තොරව අගය කළ යුත්තක් ලෙස මම දකිනවා. 2009 අවුරුද්දේ යුද්ධයේ අවසාන වීමත් සමග බෙදුම්වාදී සිතුම් පැතුම් වලට සමුදී මුළු ශ්‍රී ලාංකික ජාතියම එකසේ සත් කරන්නට ස්වර්ණමය අවස්ථාවක් රටක් ලෙස අපට ලැබුණා. ඒත් ඒ නිසිලස පාවිච්චි කරන්නට අපේ නායකයන් අපෝසත් වුණා, අසමත් වුණා. 2015 දී යහපාලන රජයට ජනපාර වරමක් ලැබීම සිදු වුණේ අපේ රටේ බෙදුම්වාදය සහ වර්ගවාදය උච්චතම ස්ථානයකට ගෙනවිත් තිබූ පසුබිමක එදා ඒ රජයේ පළවෙනි පියවරක් ලෙස කැබිනට් පත්‍රිකාවක් මගින් ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන ආයතනයක් ස්ථාපනය කරනු ලැබුවා. මේ අරමුණ සඳහා තිබූ ප්‍රමුඛතාව සහ කැපවීම ප්‍රදර්ශනය කරමින් එදා සිටි ජනාධිපති සහ අගමැති දෙපළ මේ ආයතනයේ සභාපතිත්වයට හිටපු ජනාධිපති නියක වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පත් කරනු ලැබුවා. නමුත් 2019 සිදු වූ ජනාධිපති ඉදිරියේ වෙනස් වීමත් එක්ක මෙම ආයතනයේ කටයුතු සඳහා වන ප්‍රමුඛතාවයේ විශාල වෙනසක් සහ මුදල් වෙන් කිරීමේ සිට බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වය තෙක්ම අඩුලුහුඬුකම් මෙන්ම උදාසීනකම් දකින්නට තිබුණා. මේ පාලන වෙනසත් සමගම ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමේ සම්ප්‍රදාය නවතා දැමීම වැනි බෙදුම්වාදී ක්‍රියාකාරකම් සහ බෙදුම්වාදී ආකල්ප වර්ධනයට ඉඩ දී සිටීම මේ රට තුළ සිදු වුණා. විවිධත්වය තුළ එකමුතුව, විවිධත්වයේ ඉවසීම, විවිධත්වයට ගරු කිරීම වැනි වටිනාකම් වෙනුවට විවිධත්වය පුපුරවා හැර බෙදුම්වාදී න්‍යායපත්‍ර වලින් දේශපාලන වාසි ප්‍රයෝජන ලබා ගැනීම ඉතිහාසයේ කිසි කලක නොවූ ආකාරයෙන් මේ කාලය තුළදී සිදුවීම අපි දුටුවා. මේ යුගයේදී උනුර ආයතනය හුදෙක් ජාත්‍යන්තරයට පෙන්වන ඇස් බැඳුමකට පමණක් සීමා කිරීම සිදු කළා. ඉන් අනතුරුව අප දුටු මුළු රටම වෙළඳගත් පක්ෂ ભેදවලින් තොර වූ ජනතාවගේ වීදි බැස්ම නැතහොත් අරගලය අපේ රටේ සිටීමේ ක්‍රමයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් බෙදුම්වාදය වැපිරූ දේශපාලනයේ නිමාවකට ආරම්භයක් ලබා දුන්නා. මේ අරගලය පටු දේශපාලන අරමුණු සඳහා තමන්ගේ නමට දැහැගැන්මට අතලොස්සක් දෙනා අන්තවාදී ක්‍රියාවල යෙදුනද මෙම ස්වභාවික ජනතා නැගිටීම තුළින් ජනතාව දුන්නු පණිවිඩය ඉතාම වැදගත්. මෙවන් පසුබිමක අද මෙම පනත ඉදිරිපත් කිරීම සද්භාවයෙන් සිදුවන්නක් නම් ඒ රටේ අනාගතය සඳහා වන යහපත් හැරවුම් ලක්ෂ්‍යයක් වේවි. අල්ලස් දූෂණ කොමිෂන් සභාවක් තිබුණු පමණින් රටේ අල්ලස් දූෂණය තුරන් වීම හෝ අවම වීම සිදු නොවී ඇත්තාක් මෙන් උනුර පනත තුළින් මේ නව ආයතනයේ මෙලෙස පිහිටුවීම තුළින් පමණක් මෙරටේ සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ප්‍රාතිහාර්ය පෑමක් සිදුවේ යයි අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. මේ සම්බන්ධයෙන් වූ කටයුතු සද්භාවයෙන් සිදුවීමයි අවශ්‍ය වන්නේ. මේ නව ආයතනයේ කටයුතු ස්වාධීනව සාධාරණව සහ අපක්ෂපාතිව සිදුවීමට නම් මෙහි තීන්දුව తీරන ගන්නා අයවලුන් දේශපාලන අතකොළු නොවීම ඉතාම වැදගත්. මේ සම්බන්ධව දැනටමත් සිවිල් සමාජය නියෝජනය කරන බොහෝ පාර්ශ්වයන් තම අවිශ්වාසය සහ කනස්සල්ල ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙවන් වැදගත් පනතක් ගෙනීමට පෙර පුළුල් සහ ගැඹුරු ලෙසින් අදාළ පාර්ශ්වකරුවන් සමගින් සාකච්ඡා නොකිරීමේ අඩුවයි මේ තුලින් එළිදරව් වෙන්නේ. මේ පනත තුලින් විශාල බලයක් විශේෂයෙන් අධිකරණමය ස්වරූපයේ දඬුවම් ලබා දීමේ බලතල පවා මේ ආයතනයට ලබා දීමට යෝජනා කර තිබෙනවා. මේසා විශාල බලතල සහ වගකීම් හසුරුවන පුද්ගලයන් පත්කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවැනි ස්වාධීන වූ ආයතනයක් හරහා සිදු නොකර තනි පුද්ගලයෙකුගේ අභිමතයට සිදු කිරීමට යෝජනා කිරීම තුළින් එම ආයතනයේ අපක්ෂපාතිත්වයට සහ ස්වාධීනත්වයේ පිළිබඳව විශ්වසනීයභාවයක් ඇති නොවීම සක්සුදක්සේ පැහැදිලිව දකින්නට පුළුවන් තත්වයක්. තනි පුද්ගලයෙක්ගේ අභිමතයට අනුව පත්කරන මෙම අයවලුන් විසින් ගන්නා වූ තීන්දුව తీරන ක්‍රියාවන් ගැන අධිකරණයකට යාමට අවකාශයක් ලබා නොදෙන අයුරින් තහංචි මෙම පනතින් යෝජනා කර තිබීම සැබවින්ම පනතේ 19 වෙනි වගන්තියේ දෙවැනි උපවගන්තියට අනුව යෝජනා කර තිබීම සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපෙන භයානක තත්ත්වයක්. මේ අනුව බලන කල මෙම පනතේ සඳහන් කරන යහපත් අරමුණු සැබවින්ම සාක්ෂාත් කරගත හැකිද යන්න ප්‍රශ්නයක්. ජාත්‍යන්තරයේ මතුකරන ප්‍රශ්නවලට උත්තරයක් ලෙස හෝ මැතිවරණ වසරකදී විවිධ ජනකොටස් දිරාගැන්මක් සඳහා ඉදිරිපත් කරන ඇස් බැන්දුමක් ලෙස හෝ නොව සැබෑ ජාතික එකමුතුවක් සහ සැබෑ සංහිඳියාවක් ඇති කිරීම සඳහා වන හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කරන අව්‍යාජ ප්‍රයත්නයක් බවට මෙය පත්කර ගැන්මට නම් මෙය පුද්ගලයෙකුගේ අතකොළුවක් වන ආයතනයක් නොව රටේ සෑම ජනකොටසගේම සහ සෑම පාර්ශ්වයකගේම විශ්වාසය ඇති කරන ආයතනයක් බවට පත්කරගත යුතුව තිබෙනවා. මෙහිදී එහි සංයුතිය තීරණාත්මක සාධකයක් වෙනවා. ඒ සඳහා නිහතමානී ලෙසින් අවශ්‍ය සංශෝධන කාරක සභාවේ අවස්ථාවේදී ඇතිකර ගැන්මට අවශ්‍ය පියවර ගැනීම තුළින් මේ අරමුණ සඳහා රජයේ පාර්ශ්වයේ අව්‍යාජ වුමනාව සහ කැපවීම ප්‍රදර්ශනය කරන්නට පුළුවන්කමක් තිබෙනවා කියලා මම අදහස් කරනවා. තවද මේට අමතරව පනතට අනුව ඔනුර ආයතනය වෙනත් සංහිඳියාව සහ වගවීම පිළිබඳ වූ OMP හෙවත් අතුරුදුන් දඬුවම්ගේ කාර්යාලය, OR හෙවත් වන්දි ගෙවීම සඳහා වූ කාර්යාලය මෙන්ම යෝජිත Truth, Unity and Reconciliation Commission TURC හෙවත් සත්‍ය සමගිය සහ සංහිඳියාව සඳහා වන කොමිසම වැනි ආයතන සමග කටයුතු කරන්නට යන ආකාරයේ පිළිබඳව ව්‍යාකූල තත්ත්වයක් දකින්නට තිබෙනවා. මේවා එකිනෙක අතර ඇති බලතල ගැන ඒ අපහැදිලි බව निराකරණය කරගත යුතුව තිබෙනවා. තවත් එක් කරුණක් ගැන අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන්නට මම කැමතියි. යෝජිත පනතට අනුව ඔනුර ආයතනයට අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන රජයෙන් ලබා දීම අපේක්ෂිත බව සඳහන් වෙනවා. එසේ වුණත් ඔනුර ආයතනයට ත්‍යාග වශයෙන් අරමුදල් දේශීය වශයෙන් හෝ විදේශයන්ගෙන් ලබා ගැනීමට කටයුතු කළ හැකි බවද පනතේ සඳහන් වෙනවා. දේශීය වශයෙන් හෝ විදේශයන්ගෙන් මෙලෙස ත්‍යාග හෝ ප්‍රදානයන් ලෙසින් මුදල් ලබා ගැනීමට ඉඩකඩ ලබා දීම තුළින් ආයතනයේ ස්වාධීනත්වයට බලපෑම් ඇති කළ හැකි තත්ත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ ගැන අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන්නටත් මම කැමතියි. කෙසේ වෙතත් රට ගොඩනැගීමට ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්ම සමාජීය හා දේශපාලනික ප්‍රතිසංස්කරණත් සිදු කිරීම අවශ්‍ය බව අපි පිළිගන්නවා. ඒ සඳහා මෙවැනි ශේෂ්ත්‍රයන් ඇමතිය යුතුව තිබෙනවා. එහෙත් සමාජීය සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී අදාළ පාර්ශ්වයන්ගේ සහ විද්වතුන් සමග පුළුල් ගැඹුරු කතිකාවතක් සිදු කිරීමෙන් විශ්වසනීය බවක් සම්මුතියක් ඇති කර ගන්නට පුළුවන්කමක් තිබෙනවා. එවැනි සංවාදයන්ගේ ප්‍රතිඵල ලෙසයි මෙවැනි අනපනත් ඇතිවිය යුත්තේ, නිර්මාණය විය යුත්තේ. මෙවැනි සංවාදයන්ගෙන් තොරව කලබලයෙන් ගෙන එන්නා වූ ගෙන විකාශන අධිකාරී පනත ජනතා විරෝධතා නිසා අකුලා ගැන්ම අප දුටුවා. එලෙසම තවත් කලබලයෙන් ගෙන ත්‍රස්ත විරෝධී පනත ගැන ඇති වූ විරෝධතාවන් අප දුටුවා. දැන් Google, Facebook වැනි කොටස් ඇතුළු ආධාර පාර්ශ්වයන් සමග සාකච්ඡා නොකර ගෙන එන්නට හදන online safety bill හෙවත් මාර්ගගත ආරක්ෂණ පනත ගැනත් අප කවුරුත් දන්නවා. මෙවැනි දඩිබිඩි තාලයෙන් කලබලයකින් අනපනත් මැතිවරණ වසරක් තුළ ගෙනීමේ පරමාර්ථය ඇත්තෙන්ම ප්‍රශ්නයක් බව මම අවධාරණය කරන්නට කැමතියි. ජනවාරික ගැටලුවෙන් පීඩා විඳින්නේ පොදු ජනතාව. මෙහිදී සැබෑ පාර්ශ්වකරුවන් වන්නේ පොදු ජනතාව. එබැවින් ඒ ගැටලුවෙන් බැටකා ඇති පීඩා විඳ ඇති ජනකොටස් පාර්ශ්වයන් සමගද මෙවැනි අනපනත් ගෙනීමට පෙර අදහස් හෝමාරු කර ගැනීම අත්‍යවශ්‍ය සිදු කළ යුත්තක් බව මම අවධාරණය කරන්නට කැමතියි. එවැන්නක් සිදු නොකර ඉහලින් පහලට නීති රීති පැනවීමට උත්සාහ ගැනීම තුළින් ඉතිහාසයේ සිදුව ඇති වැරදීම් වලින් පාඩම් ඉගෙන නොගැනීම කුයි අපි දකින්නේ කියන කාරණය මම සිහිපත් කරනවා. අවසාන වශයෙන් ගරු ප්‍රමිත තෙන්නකෝන් තරුණ ඇමතිතුමා, අපි ආදරය කරන ඇමතිවරයෙක්, එතුමා මේ තරුණ ජනාධිපතිවරයා ගත්ත ස්ථාවරය අර රිට්සි රතු මුහුදේ මේ ව්‍යාපෘති රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය ආරක්ෂා කරමින් කතා කිරීම මට තේරුම් ගන්නට පුළුවන්. නමුත් මම ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අද FT පුවත්පතේ මානව හිමිකම් ක්‍රියාකාරණියක වන සංජා ඩි සිල්වා ජයතිලක මහත්මිය, ඒ මානව හිමිකම් හිමිකාරණියක විසින් සම්පූර්ණ පිටුවක ලිපියක් ලියලා තියෙනවා. ඒකේ එක කොටසක් හයිලයිට් කරලා තියෙනවා FT කතෘවරයා ඒ නගල තියෙන ප්‍රශ්නය ගැන රජයේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලන්න මම කැමතියි. මම කැමතියි ඒ වාක්‍ය කියවන්න මට අවසර දෙන සභාපතිතුමනි. එතුමිය කියන අහනවා, What would a Sri Lankan navy ship from this impoverished country unable to pay its debts heavily dependent on the IMF and with a population heading towards a crisis of economic survival be doing in the Red Sea at this time, taking on the Houthis in a conflict that is not ours, in a context where claims of genocide and collective punishment, which are war crimes, are invoked? Isn't this contrary to Sri Lanka's own operation prosperity? මේ ප්‍රශ්නය තුළම අපි ගන්න ස්ථාවරයේ සාවද්‍ය බව පෙන්නුම් කරනවා. මුළු ලෝකෙම ජනමතය රටවල් බහුතරය එක පාර්ශ්වයක් අරගෙන මේ මැද පෙරදිග කරන මේ සූරාකෑම, දේශපාලන ආධිපත්‍ය සඳහා කරන අමානුෂික මෙහෙයුම හෙලා දකින වෙලාවේ රටවල් බලගත්තු රටක් දෙකක් අතලොස්සක් රටවල් කිහිපයක් පමණක් කරන මේ සූරාකෑමේ මෙහෙයුම, නව යටත්විතවාදී මෙහෙයුම හෙලා දකින වෙලා දකින වෙලාවේදී එක විටෝ පවර බලයකින් ඒ ස්ථාවරය වෙනස් කරලා තියෙනවා. අපි දැන් මහා ගිනි ගොඩකට, මහා ලෝක යුද්ධයකට මුලපුරන තැනකට මැද පෙරදිග යොමු වෙමින් තියෙන අවස්ථාවකදී අපිවත් පාර්ශ්වකරුවෙක් කරලා අපේ අනාගතයේ කිමඳු ගිරණමකට ලක් කරන්නද ජනාධිපතිවරයාගේ මේ ස්ථාවරය තුළින් බලාපොරොත්තු වෙන්නේ කියන ප්‍රශ්නය මතු කරමින් මම මගේ කතාව සමාප්ත කරගන්නවා. Stuti.
Thank you. Honorable Dr. Surendra Agawan, yes.
I would like to respond because I respect my friend
Honorable
on the opposition
Surendra,
bench.
Honorable
but
Surendra,
I want to respond.
Actually,
I want to respond to what he says. Because I didn't want to disturb his speech. Honorable member, you are saying this is an election gimmick. We are bringing this. Next year you will say it's a parliamentary election. Year after you will say, wait until the economic. This country has suffered.
Thank you, Honorable.
Therefore, we are bringing this.
Time.
There is no election gimmicks.
You have time allocated today. You can respond in your own time. Thank you. Honorable Jayanta Veerasinghe, you have 12 minutes.
Garu, Mulasaranruda Mantrithumani, Mata Kielati Vichavidhiyatatam Vinadi Pahalavakti Nokielai.
Because of the earlier delays, 3 minutes has been reduced. It has been reduced from everyone, actually.
I don't know. බේවින් ස්තුතිවන්ත වෙනවා මේ වගේ 52ක් ගෙනවට. ප්‍රථමයෙන් ගත්තොතින් අර Office of National Unity and Reconciliation කියන ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානයේ සඳහා වන කාර්යාලය. දැන් කාටවත් කියන්න පුළුවන්ද මේකට විරුද්ධ වෙනවා? මේක වැරදි කියන්න පුළුවන්. මොකද්ද මේකේ පරමාර්ථය? මේකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා දෙදස් පහළවේ තුන්වැනි මාසේ 25 වෙනිදා ගෙනාපු යෝජනාවත් මෙච්චර කල් ක්‍රියාත්මක වෙන්නේ නැතුව තිබිලා ඒ ගරු අධිකරණ ඇමතුමා මේක දැන් ක්‍රියාත්මක කරන්න කටයුතු කළා තිබෙනවා. මෙතනින් වෙලා තියෙන්නේ ග්‍රාමීය ඒකක 14,000ක් ක වැතිරිලා යන පරිදි සමගිය ඇති කිරීම, ජාතික සමගිය ඇති කිරීමයි මේකේ තියෙන්නේ. අපි මෙතෙන්ට මේ බිල්ලු මවාගෙන පෙන්වන්න ඕනේ නෑ මේ මේකෙන් අහවල් දේ වෙනවා මේක වෙනවයි කියලා. ගරු ජනාධිපතිතුමත් පැහැදිලිව අපිට දා ප්‍රකාශ කළා. අද විශාල සංහාරයක් යනවා ගාසාවේ කනගාටුදායක ලෙස. දැන් 22,000ක් දැන්ට මරලා තිනවා කුඩා දරුවෝ ඉස්පිරිතාල වලටත් ගහන. දැන් එහෙම තියද්දි කාටවත් අපිට ඇඟිල්ල දික් කරන්න බෑ මෙතන අපි වැරදි කරනවා. නමුත් අපෙනුත් යම්කිසි ක්‍රියාමාර්ගයක් තියෙන්න ඕනේ නේද? සමගිය සංහිඳියාව ඇතිවෙයි. අන්න ඒකට තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. එම නිසා මං ඊටම සතුටු වෙනවා මේ පනත 90 ඇත්තටම අපිට පුළුවන් වේවි ජාතික සමගිය ඇති කළා සංහිඳියාව ඇති කරන්න. අපි මේකට බොරු බිල්ලු මවා ගන්න ඕනේ නෑ. මේ අපිව ජෙනිය වගේ නිනවා ඒවා මේ වගේ. ඒක ඒවා වෙන්නේ නෑ. මේ වගේ පනතක් ගෙනාවම තමයි අපිට පුළුවන් පෙන්වන්න ගමේ ඉඳලා ඉහළට යනකම් අපි එකමුතුයි කියලා පෙන්වන්න පුළුවන් මේකෙන්. මම මේ ඒ පනත පිළිබඳව ඊට වඩා කතා කරන්නේ නැහැ. ඊගාවෙන්ට මං එනවා අනිත් ඉතාම වැදගත් හයිඩ්‍රෝග්‍රැෆික් බිල් එක. එහෙම නැත්තම් සිංහලෙන් කිව්වොත් ජාතික ජල ශාස්ත්‍රීය පනත. මේ පනත මං හිතනවා මේ බොහොම ඇගීමට ලක්ුණ විරුද්ධ පක්ෂේ. ඒක බොහොම හොඳයි. මේ පනතෙන් අර ගරු මන්ත්‍රීවරයෙක් විරුද්ධ පක්ෂයෙන් පෙන්නවා නාර ආයතනයේ සල්ලි බෙදාගෙන තියෙන හැටි. ලක්ෂ 5ක් එක්කෙනෙකුට, ලක්ෂ 6ක් තව එක්කෙනෙකුට. මේකද රටක කෙරෙන්න ඕනේ? ගරු මූලාසනරුණ මන්ත්‍රීතුමනි, නැව් 19,000ක් යනවා නම් මෙතනින් වාර ගාන 36,000ක් නම් වර්ෂයකට ඩොලර් මිලියන 51ක් ඍජු ලෙස අපිට නැති වෙනවා. දැන් ඔය ඩොලර් මිලියන 51ක් කියලා ගැහුවාම ඕක දැනට තියෙන රුපියල් ගානෙන් බැලුවොත් බිලියන, මිලියන නෙමෙයි බියන්න, බිලියන 16.7. මේක නැති වෙලා තියෙන කොච්චර කාලයකටද? අවුරුදු 33කට. පොඩි ගැහිල්ලද මේ ගහලා තියෙන නාර ආයතනෙ? මේක නවත්තනකොට මං හිතනවා හැම දෙනාගේම සහයෝගය ලැබෙවි. මේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුත් මේකට බොහොම සහයෝගයෙන් කතා කළා. එක කාරණාවකට මං අවධානය යොමු කරන්න ඕනේ. ලංකාවට ඇත් මුළු ජලතීරය, අපේ ජලතීරයේ වර්ග කිලෝමීටර් 537,528. ඒකේ මැනුම් කටයුතු කරලා තියෙන්නේ විශ්වාස කරන්න පුළුවන්ද? කිලෝමීටර් 519. හිතන්න පුළුවන්ද මෙච්චර කාලෙකට? දැන් ඒ කියන්නේ අපේ ජලසීය තීරෙන් 0.1ක් ඔච්චරයි මෙච්චර කාලෙකට මේ පරීක්ෂණ කරලා හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඉතාම අල්ප ලෙස අපේ ජල තීරයේ පිළිබඳව පරිේෂණ ඇත්තටම බැලුවොත් නොකරම තියෙන තත්ත්වයක් යටතේ මේ පනත ගෙනාපු එක ගැන ගරු අධිකරණ ඇමතුමාට මගේ ස්තුතිය පුද කරනවා. මෙතන තියෙන්නේ නිකන් අර මුදල විතරක් නෙවෙයි. ඒ විශාල මුදල් කන්දරාවක් මේ රටට ලැබෙනවා. අපේ ගරු ජනාධිපතිතුමා එදා කරපු කතාවක කිව්වත් 8%-9% වර්ධනයක් අපි රඳව ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට මේ හැම රුපියලක්ම හැම සතයක්ම හැම ඩොලරයක්ම අපිට වටිනවා. එතකොට පොඩි පහේ ගැහිල්ලද නාරායතනෙ ගහලා තියෙන මෙච්චරකට. මේ වටිනේද අපි කටපියාගෙන හිටියේ. දැන් මේ මේ පනත අගයට ඇගීමට ලක් කළා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුත්. මේක එක කාරණාවක් කිව්වා. මම ඒක විතරක් පැහැදිලි කළ දෙන්න ඕනේ. කිව්වා මේකේ මේ පනතේ උගත් අයද මේකට වෘත්තිමය සුදුසුකම් තියෙන අයද පත් වෙන්නේ කියලා ස්ථිරත්වයක් නැහැ කියලා. ඒක එසේ නෙවෙයි. ඒකට මම අවධානය යොමු කරනවා. ඉතාම දැනුගත් අය තමයි මේකට පත් වෙන්නේ. පස්වෙනි හයවෙනි වගන්තිය බැලුවොතින් ඒ හයවෙනි වගන්තිය යටතේ මේ 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 කබිටුවට පත් වෙන්න ඇයින් කවුද? ශ්‍රී ලංකා නේවි එකේ කමාන්ඩ මේ ගවර්නින් බෝඩ් අර නැෂනල් ලිකුවිඩ් රිසෝර්සස් කියන එකේ සභාපති මිනුම්පති සර්වේ ජෙනරල්. එතකොට අනිවාර්යෙන් මේ දැනුගත් පිරිස. මර්චන්ට් ෂිපින් කියන එකේ ජෙනරල් ඩිරෙක්ටර් ජෙනරල්, අපේ වරායේ හාබර් මාස්ටර්, අන්න ඒ තනතුරට ඉතාම උගත් පුද්ගලයෙක්. ඊට අමතරව යුනිවර්සිටි ග්‍රාන්ට්ස් කමිෂන් එකේ සභාපති මේ ජාතික අර එන්වයරන්මෙන්ටල් ඔතොරිටි සෙන්ට්‍රල් එන්වයරන්මෙන්ටල් ඔතොරිටි කියන එකේ සභාපති සහ තුන්දෙනෙක් පත් කරන්න පුළුවන් ඇමතිතුමාට මෙන්න මේ සුදුසුකම් යටතේ. They shall possess academic or professional qualifications and has experience in the field of hydrography or hydrography related disciplines. අන්න එබ නිසා මේ වෘත්තියට ඉතාම සුදුසු අය තමයි මේ පනත යටතේ පත්වන්නේ. මේ පනතේ තව බොහොම වැදගත් කාරණයක් තමයි මේකට මුදල් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා විදේශීය මූලාශ්‍රවලින් සහ දේශීයව. හැබැයි ඒකේ ඉතාම හොඳ ලක්ෂණය තමයි මේ පනතෙම කියලා තියෙනවා ඒ සියලුම එන මුදල් එන්න ඕනේ අර එක්ස්ටර්නල් අෆෙයර්ස් කියන අමාත්‍යාංශය යටතේ. ඒවා ඔඩිට් කිරීමට භාජනය වෙනවා. ඒ ඔඩිට් කිරීමට භාජනය වෙනවා විතරක් නෙවෙයි, මේ පනත යටතේ හදන රෙගුලාසියේ සේරම පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුයි. හදන රෙගුලාසි පවා
remember you have 2 more minutes,
just a moment please. ඒ හදන රෙගුලාසි පවා පාර්ලිමේන්තුවේ වාර්තා කළ යුතුයි. එම නිසා ඉතා පැහැදිලිව පේනවා කාලාන්තරයක් තිස්සේ අපිට ගේන්න බැරි වෙච්ච මේ පනත, රටට විශාල මුදලක් ඉතුරු වෙන මේ පනත ගෙන ඒම ගැන ගරු අධිකරණ ඇමතුමාට මගේ ස්තුතිය පුද කරනවා. එම නිසා මම බලාපොරොත්තු වෙනවා, මං හිතන්නේ මේකට විරුද්ධ පක්ෂයක් කවුරුවක්වත් විරුද්ධ වෙන එකක් නැහැ මේ පනතට. ඒ අනුව මේක සාර්ථකව ක්‍රියාත්මක කළා. මෙච්චර කල් නාර ආයතනය ගසාගෙන කාපු මේ මුදල් කන්දරාව ශ්‍රී ලංකාවට ලැබෙන්න හරි ආකාරයෙන් කටයුතු කරලා ඒ මුදල් මගින් අපේ රට දියුණු කරන්න තව තවත් අපිට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මානිහන්න වෙනවා.
ස්තුතියි. Thank you.